Honorable CV Radha Krishna, you have 5 minutes.
5 minutes?
5 minutes.
சபைக்கு தலைமை தாங்க உறுப்பினர் அவர்களே, இந்த இன்றைய விவாதத்திலே கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதியாக வந்த பிறகு மக்களுக்கு ஆற்றிய உரையிலிருந்து இன்று அதை விமர்சனமாக சில விஷயங்களை நல்லதாகவும் சில விஷயங்களிலே பாதிப்பு ஏற்பட்ட விஷயங்களிலே நாங்கள் பாதிப்பாகவும் எதிர்க்கட்சி குறிப்பிடுவதற்கு முனைகின்றது. அந்த வகையிலே இன்று ஒரு வருடத்திற்கு முன்பு மிக மோசமாக இருந்த நிலையிலே இருந்த நிலையை மாற்றி ஜனாதிபதி அவர்கள் இந்த நிலையை கொண்டு வந்திருந்தாலும் கூட அவருடைய எதிர்பார்ப்பு 2048 இந்த நாடு சுபிட்சமடையும் என்று சொல்லும் பொழுது அந்த 48 வரைக்கும் இங்கு இருக்கின்ற மக்கள் எந்த வகையிலே சீவனத்தை கொண்டு செல்லப் போகின்றார்கள் என்பதை பார்க்கும் பொழுது மிக விசனத்துக்குரிய ஒரு காரியமாக இருக்கின்றது. ஏனென்றால் அவர் 2004 இந்த நாட்டினுடைய பிரதமராக வந்த பொழுது பல நல்ல வேலைகளை செய்வதற்கு முயற்சித்த பொழுது அவரால் அதை செய்ய முடியாமல் போனது. அப்பொழுது அவர் சொன்னார், 2025 மட்டிலே இந்த நாடு சுபிட்சமடையும் என்று சொன்னார். அப்பொழுது 2004 என்றால் 21 வருஷத்துக்கு முன்பு. இப்பொழுது 2023 சொல்லுகின்றார், 2048 வந்தால் இது சுபிட்சமாக அடையும். ஏன்னா அவருடைய காலத்தை போஸ்ட்போன் பண்ணி போகின்றதற்கு இது ஒரு நல்ல சந்தர்ப்பம். ஆனால் அந்த காலகட்டங்களிலே இந்த நாட்டிலே வாழ்கின்ற மக்கள் என்ன நிலையை அடைவார்கள் என்பது சற்று சிந்திக்கக்கூடியதாக இருக்கின்றது. ஏனென்றால் இன்று பெருந்தோட்ட தோட்டங்களிலே வசிக்கின்ற மக்கள் மிகவும் பின்தங்கிய நிலையிலே 3 வேளை சாப்பாடு இல்லாமல் 2 வேளை ஆக்கப்பட்டு இன்று 2 வேளை சாப்பாடு 1 நேர சாப்பாடாக குறைவதற்கு இந்த இன்றைய பொருளாதார வீழ்ச்சி காரணமாக இருக்கின்றது. ஆகவே பொருளாதாரத்தை சுருக்கி இந்த நாட்டினுடைய பொருளாதாரத்தை வெளியே அனுப்பாமல் பாதுகாத்துக் கொள்ள வேண்டும் என்ற பல திட்டங்களை இன்று ரணில் விக்ரமசிங்க அவர்கள் மேற்கொண்டாலும் நாட்டினுடைய அபிவிருத்தி என்பது பொருளாதாரம் விஸ்தரிக்கப்பட்டு ஏற்றுமதியை அதிகரிப்பதன் மூலமாக தான் செய்ய முடியும் என்பதை நாங்கள் தெரிவித்துக் கொள்கின்றோம். இன்று அவர் அடிக்கடி இங்கு பேசும் பொழுது சொல்லுவார், என்னுடைய வீட்டை எரித்து விட்டார்கள், 3000 புத்தகங்கள் எரிந்து விட்டது என்று முதலை கண்ணீர் வடிப்பார். ஆனால் அவர் ஒன்று தெரிந்து கொள்ள வேண்டும், 80களிலே இந்த நாட்டிலே மிக ஒரு பொக்கிஷமாக இருந்த யாழ்ப்பாண நூலகம் அன்று இந்த கட்சியினுடைய உறுப்பினர்களால் எரிக்கப்பட்டது. அதற்கு என்ன விமோசனம்? இவர் 3000 புத்தகத்திற்கு நீலி கண்ணீர் வடிக்கின்ற இதே நேரத்தில் அந்த இலங்கையிலே பிரசித்தி பெற்ற தென்னாசியாவிலே பிரசித்தி பெற்ற அந்த நூலகத்தை எரித்த பொழுது அவர் அதை என்ன செய்து கொண்டிருந்தார், அதற்கு அவர் என்ன இதுவரைக்கும் செய்திருக்கின்றார் என்பதையும் நாங்கள் தெரிந்து கொள்ள வேண்டும். அதே போல இன்று பெருந்தோட்ட மக்கள் மிகவும் கஷ்டப்படுகின்ற இந்த சூழலிலே அவர்களுக்கு விமோசனம் என்பது கிடையாது. அவர் 200 வருடங்களாக இந்த மக்கள் இந்த நாட்டிலே வாழ்ந்திருக்கின்றார்கள், வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். ஆகவே அவருடைய 5 முறை பிரதமராக இருந்தும் எங்களுடைய 50 ரூபாய் சம்பளத்தை கூட உயர்த்தி கொடுக்காத நவீன் திசாநாயக்க இன்று சபரகம்மு மாகாணத்தினுடைய ஆளுநராக
போயிருக்கிறார்.
ஆகவே இது மிக மோசமான சூழ்நிலையை உருவாக்கும் என்பது என்னுடைய கருத்தாக இருக்கின்றது. அதே போல இன்று பெருந்தோட்ட அதாவது காலேஜ் ஆஃப் எஜுகேஷன் கல்வியற் கல்லூரியிலே நியமிக்கப்பட்ட ஆசிரியர்கள் இன்று சின்ன பின்னமாக பல இடங்களுக்கு மாற்றப்பட்டு நூரெலியாவிலே உள்ளவர் ஹம்பாந்தோட்டைக்கு, யாழ்ப்பாணத்திலே உள்ளவர் நூரெலியாவுக்கு, இப்படி பல்வேறு பகுதிகளிலே மாற்றப்பட்டு அவர்களுக்கு ஒரு நிரந்தரமான அதாவது இலகுவாக போய் வரக்கூடிய தங்களது சம்பளத்திலே சீவிக்கக்கூடிய வகையிலே அந்த நியமனங்கள் அங்கு கொடுக்கப்படவில்லை. ஆகவே இந்த ஆசிரியர்கள் இன்று பெருந்தோட்ட ஆசிரியர்கள் கூட இன்று மாற்றப்பட்டிருக்கின்றார்கள். ஆகவே யாழ்ப்பாணத்திலே இருக்கின்றவர்கள் இங்கு போடப்பட்டிருக்கின்றார்கள். இதை ஒரு முறையாக செய்திருந்தால் அந்த ஆசிரியர்களுக்கும் நல்லதாக இருக்கும், அங்கு படிக்கின்ற மாணவர்களுக்கு அதாவது மனநிலை சரியாக இருந்தால்தான் ஒரு ஆசிரியர் மாணவர்களுக்கு படிப்பிக்க முடியும். இன்று பல்வேறு சிரமங்களுக்கு மத்தியிலே 40,000 ரூபாய் சம்பளத்தை வாங்கிக் கொண்டு இந்த ஆசிரியர்கள் அலக்கழிப்பதன் மூலமாக இந்த கல்வித்துறையிலே ஒரு வீழ்ச்சி ஏற்படுவதற்கான காரணம் இருக்கின்றது என்பதையும் இங்கு நாங்கள் சுட்டிக்காட்ட வேண்டும். ஆகவே அரசாங்கம் இதை பற்றி சிந்தித்து செயலாற்ற வேண்டும் என்பதை நான் இந்த சபையிலே கூறி என்னுடைய பேச்சை நிறைவு
செய்கின்றேன்.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, 2048 இந்த நாடு அபிவிருத்தி அடைந்த நாடாக இருக்கும் என ஜனாதிபதி கூறுகின்றார். அதற்கான பயணத்தை ஆரம்பித்திருப்பதாக கூறுகின்றார். ஆனால் இன்று இந்த நாட்டிலே என்ன நடந்து கொண்டிருக்கின்றது? ஒரு நாட்டினது முன்னேற்றத்திலே நாங்கள் ஒரு பக்கமாக மனிதவள அபிவிருத்தியை காணுகின்றோம், அதே போல மறுபக்கமாக பௌதீக வளங்களினது பயன்பாட்டை காணுகின்றோம். இன்று இலங்கையினுடைய மனிதவளம் எடுப்போமாக இருந்தால் இந்த நாட்டிலே இருந்து வெளிநாடுகளுக்கு ஓடி செல்லுகின்ற பாய்ந்து செல்லுகின்ற நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. குறிப்பாக இந்த அரசாங்கமானது கடந்த மாதங்களிலே விதித்த இந்த தொழில்சார் நிலையில் உள்ளவர்களுக்கான அதிகபட்சமான டாக்ஸ் வரி காரணமாக அந்த வரி சுமத்தப்பட்டதன் பின்னர் இந்த பொருளாதார நெருக்கடியோடு நாங்கள் காணுகின்றோம். இலங்கையில் இருக்கக்கூடிய வைத்தியர்களாக டாக்டர்ஸாக இருக்கலாம், இன்ஜினியர்ஸாக இருக்கலாம், ஐடி ஸ்பெஷலிஸ்டாக இருக்கலாம், அதே போல தோட்டத்துறையில் இருக்கிற எஸ்டிக்களாக இருக்கலாம், அதே போல வந்து பேங்கர்ஸாக இருக்கலாம், இந்த நாட்டை விட்டு வெறியேறி செல்லுகின்ற இந்த நிலைமை இங்கே ஏற்பட்டிருக்கின்றது. அவை இந்த எல்லா தொழிற்துறைகளிலும் இன்று நாங்கள் இந்த தொழிலாளர்களினுடைய அல்லது அந்த தொழில்சார் வல்லுநர்களினுடைய ஒரு பற்றாக்குறையை நெருக்கடியை எதிர்நோக்குகின்றோம். இவ்வாறான ஒரு பிரெயின் ட்ரெயின் நடைபெறுகின்ற போது ஒரு நாடு இவ்வாறு அபிவிருத்தி அடைய போகும் என்ன திட்டம் இருக்கின்றது? மறுபக்கமாக இன்று நாங்கள் எடுக்கின்ற போது டாலரினது பெறுமதியானது ஒவ்வொரு நாளும் மாற்றமடைவதாக இருக்கின்றது. பிளக்சுவேட்டடாக வந்து டாலரினது பெறுமதியை பார்க்கின்ற போது ஒரு நாளைக்கு 20 ரூபா, 30 ரூபா, 40 ரூபா என வேறுபடுகின்றது. அதனை ஒரு நிலையாக வைத்துக் கொள்ள முடியாத நிலை ஏற்பட்டிருக்கின்றது. அவை ஏற்கனவே கோவிட்டால் அதற்கு பிறகு இந்த நாட்டின் பொருளாதார நெருக்கடியால் உடைந்து விழுந்திருந்த வர்த்தகர்கள், வியாபாரிகள் இன்று மேலும் நெருக்கடிக்குள்ளாகின்ற நிலைமை, ஒரு விலையை நிர்ணயிக்க முடியாத, இறக்குமதி பெறுமதியை நிர்ணயிக்க முடியாத, உற்பத்தி துறையிலே மேனுஃபேக்சரிங், உற்பத்தி துறையிலே ப்ரொடக்ஷன், இந்த துறையிலே இருக்கக்கூடியவர்கள் தங்களுடைய காஸ்டை அளவிட்டுக் கொள்ள முடியாத மிக நெருக்கடியான இந்த நிலைமையை இன்று அரசாங்கம் உருவாக்கி இருக்கின்றது. அவை மிச்சம் மீதி இருக்கின்ற வர்த்தகர்களும் உடைந்து விழுகின்ற நிலைமையிலே இந்த நாடை எவ்வாறு அபிவிருத்தி நிலைக்கு நீங்கள் கொண்டு செல்வீர்கள் என்பது கேள்விக்குறியாக இருக்கின்றது. மறுபக்கமாக எங்களுடைய தோட்டத் தொழில்துறை எடுக்கின்ற போது இந்த அரச தோட்டங்களான JDB, SPC நிறுவனங்களை நாங்கள் SLSPC நிறுவனங்களை எடுக்கின்ற போது எந்த விதமான திட்டமிடலும் இல்லாமல் அந்த தோட்டக்காணிகள் துண்டு போட்டு விற்கப்படுகின்ற நிலைமை, குத்தகைக்கு விடுகின்ற நிலைமை ஏற்பட்டிருக்கின்றது. ஆனால் அங்கே இருக்கக்கூடிய தொழிலாளர்கள், ஓய்வு பெற்றவர்களினுடைய கிராட்டிவிட்டி கொடுப்பனவு, அவர்களுடைய EPF, ETF கொடுப்பனவு எந்த ஒன்றையும் வந்து தீர்ப்பதற்கான வழிமுறைகளை இந்த அரசாங்கம் காணுவதாக இல்லை. குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால் கலபட தோட்டம், மவுஞ்சின் தோட்டம், அந்தான தோட்டம் போன்ற இந்த பெருமதிமிக்க எஸ்டேட்களை எடுக்கின்ற போது இன்று துண்டிடப்பட்டு அங்கே இந்த அரசாங்கம் அவற்றை குத்தகைக்கு விடுகின்ற நிலைமையை நாங்கள் வந்து காணுகின்றோம். ஆனால் தொழிலாளர்களுக்கு இருக்கக்கூடிய அவர்களுடைய அந்த கொடுப்பனவுகளை தீர்ப்பதற்கு எந்த நடவடிக்கையும் எடுப்பதாக இல்லை. இவ்வாறான நிலையிலே இந்த நாடு எவ்வாறு அபிவிருத்தி நிலையை அடையப் போகின்றது, எந்த இடத்தை நோக்கி செல்கின்றது என்ற கேள்வியை தான் நாங்கள் எழுப்ப வேண்டியிருக்கின்றது.
சாந்த பண்டார கரு அமத்துமா உபத்துமாட்ட வினாடி தாகத்தரக்க காலத்து சமாயனம் வினாடி தொலாக காலத்தில்
ஸ்தூதி சபாபத்துவமணி விசேஷம் பசுகேதா அதிகாரு ஜனாதிபத்துமா விசின் ஜாதி அமதா கல கதாவ சம்பந்தேன்
ஆர்டர் பீஸ் மூலாசனி சந்தா வேலுகுமார மந்துமா பேமினேனவா
அபி தன்னோ அப்பே ரட்டே அத்தூன தாத்யான் අපේ රටේ ඇති වුණ ආර්ථික ප්‍රපාතය ඒ ආර්ථික පිරිහීම එහෙම නැත්නම් ආර්ථික වශයෙන් කඩාවැටීම එක පාටම සිද්ධ වුණ එකක් නෙමෙයි 1977න් පස්සේ ක්‍රමානුකූලව මේ රටේ ආර්ථිකයට විවිධාකාරයෙන් බරපතල තර්ජනයන් එල්ල වුණා විශේෂයෙන්ම අපි දේශපාලනේ ආරම්භ කරද්දී අපි බොහෝ විට කල්පනා කරා විවිධ අවස්ථාවලදී පුළුවන් තරම් රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕනේ අපේ ප්‍රදේශවල ඉන්න තරුණයන්ට රාජ්‍ය සේවයේ ඉඩකඩ ලබා දෙන්න ඕනේ නිසා අපි හැම සාකච්ඡාවකදීම මේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහා එහෙම නැත්නම් රාජ්‍ය සේවයට අපේ තරුණ පිරිස ඇතුළත් කර ගැනීම සඳහා විශාල උනන්දුවක් දැක්වුවා. නමුත් අද මේ වෙනකොට අපි දන්නවා අපේ රටේ බදු ආදායමෙන් 84%ක්ම මේ රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා හැම රජයකටම විශේෂයෙන්ම ඉතුරු 116 කොහොමද කළමනාකරණය කරගන්නේ අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඒ වගේම සෞඛ්‍ය ශේත්‍රේ නංවන්න ඒ වගේම අනිකුත් ආරක්ෂක අංශ ඇතුළු සියල්ල පවත්වාගෙන යාම සඳහා කොයි ආකාරයට ගලපන්නේ කියලා. ඒ නිසා හැම රජයක්ම මේ ආදායම් වියදම් පරතරය අඩු කර ගැනීම සඳහා එහෙම නැත්නම් ආයවැය හිගය මගහැරීම සඳහා අඩු කර ගැනීම සඳහා විශේෂයෙන්ම බදු ආදායම වැඩි කර ආසා ඒ වෙනස්කම් කරනවාට අමතරව විශාල වශයෙන් විදේශ ණය ලබා ගන්න සිදු වුණා දේශීය ණය ලබා ගන්න සිදු වුණා. ඉතින් මේක දිගින් දිගටම ඇදීගෙන ආවා. මේ දිගින් දිගටම ඇදීගෙන ආම එමත් එක්ක විශේෂයෙන්ම කොවිඩ් වෛරසය ඇවිල්ලා විශාල වශයෙන් අපේ රටේ ජනතාව භීතියට පත් වුණා. අපි දන්නවා මේ වෙලාවේ වෛද්‍යවරුවක් දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන ක්‍රියාදාමය කියලා. ඉතින් ලෝක බැංකුව කියපු විදිහට ඒ අවශ්‍ය එන්නත් ටික ගෙනල්ලා සල්ලි දීලා ඩොලර් දීලා ඒවා ටික වියදම් කරලා අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න මේ වෙලාවේ කටයුතු කරා. මේක ආසන්න වශයෙන්ම අපේ රටේ ආර්ථිකයට එල්ලුණ බරපතල පහරක් හැටියට අපි දකින්නේ. මොකද අනපේක්ෂිත වියදමක් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අපිට වැය කරන්න සිද්ධ වුණා. මම හිතන්නේ මේ සභාවේ ඉන්න ඕන කෙනෙක් අවංක කෙනෙක් මේක එහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන් නම් මං කියනවා එහෙම කියන්න කියලා. ඇත්ත තත්ත්වය ඒකයි. ඉතින් ඒ නිසා දිගින් දිගටම ආපු ඒ ආර්ථික අර්බුදය ආර්ථික ගැටලුව ආසන්න වශයෙන් කොවිඩ් වෛරසයත් එක්ක උස්සන්න වුණා. මේ වෙලාවේදී රටේ දේශපාලන වශයෙන් යම් පෙරලියක් ඇති වුණා. ජනතාවට පීඩනයක් ඇති වුණා. ඒ පීඩනයත් එක්ක දේශපාලන පරිවර්තනයක් වුණා. ඒ වෙලාවේ ගරු ජනාධිපතිතුමා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරාධනා කරා මේ අගමැති ධූරේ බාරගන්න රටේ රාජ්‍ය නායකත්වයට එන්න රටේ පාලනයට එකතු වෙන්න කියලා. ඒ වෙලාවේ සම්මුතිවාදී ආණ්ඩු හදන්න කතා කරා. නමුත් ඒ සාකච්ඡාවල මම වාඩි වෙලා හිටපු කෙනෙක්. ඒ සාකච්ඡාවල කිසිම ප්‍රශස්තභාවයක් තිබුණේ නැහැ. කවදාවත් එහෙම ආණ්ඩුවක් හදන්න සුදුසු යෝජනාවක් නැමෙයි පක්ෂයේ සියලු දෙනා වාඩි වුණේ. විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීතුමාලත් අපේ හිටපු සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ඒ හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායම මේ සියල්ල එක්ක වාඩි වෙලා සාකච්ඡා කරද්දී අපි බොහොම පැහැදිලිව දැක්කා බෞතර පිරිසක් ඒ සම්මුතිවාදී ආණ්ඩුවක් හදන තැනට ගෙනියන්න බැරි යෝජනා ඉදිරිපත් කරේ. මෙතන ඉන්න අපේ සහභාගී වූ සහෝදර මන්ත්‍රීවරු ඒක තමයි ඒක කෙරෙන්නේ නැති නිසා ඒක කෙරෙන්නේ නැති ඉඳ එහෙම නෙවුණා නම් අද අරාජික රාජ්‍යයක් රට අරාජික වෙනවා. තමුන්නාසලා කෑ ගැහුවට විපක්ෂ නායකතුමා ඇවිල්ලා තමුන්නාසලෙක් අපි වාඩි වෙච්ච සාකච්ඡාවල මොනවද කිව්වේ විධායක ජනාධිපති ධූරේ අවශ්‍ය කරන්න ඕනේ කිව්වා. විධායක ජනාධිපති ධූරේ අවශ්‍ය කරන්න පුළුවන් වෙලාවද්ද මන්ත්‍රීතුමා? බොරු පිස්සු වැඩ කරන්න එපා. ඔව්යන් තමයි රටට ගෙලවුනේ. ඒ නිසා තමයි අපි නිවැරදි තීන්දුවක් ගත්තේ. සමහර අය බයේ විපක්ෂයට ගියා. ආණ්ඩුවට චෝදනා එල්ල වෙනකොට ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන්න බැරි වෙයි කියලා විපක්ෂයට ගියා. අපි එහෙම විපක්ෂයට ගියේ අපි ප්‍රශ්නේ බාරගත්තා. නෑ කවදාත් විපක්ෂයට ඇවිල්ලා නෑ. කොහෙද? අනේ බොරු කියන්නේ මන්තුමා. ඔයා මේ දන්න කතාවක් කියන්න. කවද්ද ආවේ? ඔබතුමා දන්නේ නැති දේවල් කියන්න එපා. දන් හරි ඔබතුමාලා ඕන දෙයක් හිතාගන්න. නමුත් මම කියන්නේ ඇත්ත. ඒ නිසා මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් එනකොට, ආණ්ඩුවට චෝදනා එනකොට අපි ආණ්ඩුව නෙමෙයි කියලා අපිට පුළුවන් විපක්ෂයට යන්න. විපක්ෂයට ගිහිල්ලා වීරයෝ වෙන්න පුළුවන්. විපක්ෂයට ගිහිල්ලා කෑ ගන්න පුළුවන්. විපක්ෂයට ගිහිල්ලා කෑක ගහිටියට වැඩක් නැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාට ආරාධනා කරා. අනුර කුමාර දිසානායක මහත්තයාට එන්න කිව්වා. කවුරුත් බාරගත්තේ නැහැ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ඒක බාරගත්තා. ඒකට අද තමුන්නාස්සලා ඊර්ෂ්‍යයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුම ඇවිල්ලා ඒ බාර අරගෙන අද මේ වැටිච්ච රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි ඒ අපි අපි ආවේ පොදු ජන පෙරමුණෙන් ඡන්දිල්ලලා. ඒ නිසා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ අපි ඉන්නවා. මොකද්ද තියෙන වැරද්ද? පොදු ජන පෙරමුණේ පොහොට්ටෙන් කුරුණෑගලින් ඡන්දිල්ලාපු මම අදත් පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ ඉන්නවා. ඒකේ වැරද්දක් තියෙනවා නම් කියන්න තමුන්නාන්සෙලා. එක එක විදිහට අරය කියනකොට මෙයා කියනකොට විපක්ෂයට යන්නයි අතෙන් ගිහිල්ලා වාඩි වෙන නෙමෙයි කුරුණෑගල මිනිස්සු වල ඡන්දෙ දුන්නේ. කුරුණෑගල ජනතාව මට ඡන්දෙ දුන්නේ ඔබ පාර්ලිමේන්තුවට ගිහිල්ලා හරිදේ කරපන් කියලා. අද මං හරිදේ කරලා තියෙනවා. නිවැරදි දැන වාඩි වෙලා තියෙනවා. අද ජනාධිපතිතුමාට ශක්තිය දීලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට ශක්තිය දීලා, අගමැතිතුමාට ශක්තිය දීලා, ආණ්ඩුවට හයිය දීලා අපි අද ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න ටික විසඳන්න කටයුතු කරලා තියෙනවා. එදා තේ ටිකක් නැතුව හිටියේ. එතකොට ඔක්කොම මන්ත්‍රීවරු ඔක්කොමලා කියේ මොකද්ද? පුළුවන් නම් වෙන මොනවත් ඕනේ නැ මේ වාහන වල තෙල් ටික ගෙනත් දෙන වැඩේ විතරක් කරන්න කියලා. අද ඉන්ධන ඕන තරම් තියෙනවා. අද ඉන්ධන ඕන තරම් තියෙනවා. අද ඉන්ධන මිල අඩු කරා. ඉන්ධන මිල අඩු කරා. ඊළඟට ගෑස් නැතුව පෝලිං වල මිනිස්සු මරුණා. ඒ වෙලාවට විපක්ෂයට ගිහිල්ලා චන්දිපාඩ දැම්මට වැඩක් තියෙනවද? ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ විසඳන කොටේ ඉන්න ඕනේ. අපි හිටියේ ප්‍රශ්නේ විසඳන කොටේ. ඒ ප්‍රශ්නේ විසඳුවා. දැන් ඕන තරම් ගෑස් නැද්ද? දැන් ඕන තරම් ගෑස් තියෙනවා. ගෑස් මිලත් අඩු කරා. ගෑස් මිලත් අඩු කරා. ඒවට ඊරිසියයි. මේ කට්ටිය හිටියේ මේ පෝලිං වල මිනිස්සු මැරෙයි, කණ්ඩ නැති වෙයි, තෙල් ටිකක් නැති වෙයි, විදුලිය ගහන්න විදුලිය නැති වෙයි. ඒ හින්දා ඊළඟ මැතිවරණයෙන් බලය ලබා ගන්න පුළුවන් වෙයි කියලා බලාගෙන හිටපු කණ්ඩායමට අද ඒක ඔවුන්ට තේරෙනවා බොහොම පැහැදිලිව ඔවුන් හිතපු ක්‍රියාදාමයේ වැරදි කියලා. ඒ නිසා අපි අද ගෑස් ඕන තරම් තියෙනවා. ගෑස් මිලත් අඩු කරා. අද විදුලිය පැය 24ම දෙනවා. විදුලි බිල ජූලි මාසෙ ඉඳන් අඩු වෙනවා. ලබන ජනවාරි වෙනකොට තවත් වතාවක් විදුලි බිල අඩු කරන්න ජනාධිපතිතුමාත් විදුලි වල ඇමතුම ඇතුළු අපි සියලු දෙනා සාකච්ඡා කරගෙන යනවා. ඒ නිසා විශේෂයෙන්ම ගොවි ජනතාවට පොහොර ටික නැතුව හිටියේ. ගොවි ජනතාවට පොහොර ටික නැතුව තමුන්නාන්සේලා ඇවිල්ලා සාකච්ඡා වලදී කියනවා පොහොර නැහැ ගොවින්ට කියලා. පොහොර නැහැ කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි පොහොර දෙනකොට ඉන්නේ කවුද? අපි පොහොර දෙනකොට ඉන්නේ. අද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම ඇමතුමා අද මඩ පොහොර TSP ගොවි ජනතාවට නොමිලේ දීලා ඉවරයි. නොමිලේ දුන්නේ. ඊළඟට යූරියා ගන්න, MOP ගන්න අද 40,000ක උපරිම දක්වා සල්ලි දෙනවා ගොවි ජනතාව ශක්තිමත් කරන්න. තව ප්‍රශ්න තියෙනවා ගොවි ජනතාවට. අපි ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශවල මහජන නියෝජිතු අපි දන්නවා ගොවි ජනතාවට තවත් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔක්කොම එකවර විසඳන්න බෑ. මූලික අවශ්‍යතාවය පොහොර ලබා දුන්නද නැද්ද? ඒක ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා අමාරු වෙලාවේ මේ රට බාර අරගෙන ඒ වෙලාවේ අපි පක්ෂ ඔලුවෙන් අයින් කරා. සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය ඒවා දැන් අයින් කළා. රට ගොඩනගන්න ඕන කාලය. ඒ නිසා අපි දේශපාලන පක්ෂවල රාමුවල හිටියා. ඒ නිසා ඒ රාමුවලින් එළියට ඇවිල්ලා රටේ ඇත්ත යථාර්ථයත් එක්ක අද රට ගොඩනගන්න වැඩපිළිවෙලට අවශ්‍ය ශක්තිය. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට අපි හයිය දීලා මේ ආණ්ඩුවේ සියලු දෙනාම අද එක පොදියට එකතු වෙලා සමහර අය බලලා මේ ආණ්ඩුව දෙකට තුන්ඩ කඩන්න. එහෙම වෙන්නේ නැහැ. මතක තියාගන්න. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. වෙන්න දෙන්නෙත් නැහැ. අපි එකම කණ්ඩායමක් හැටියට ජනාධිපතිතුමාට හයිය දීලා මේ රටේ 69 ලක්ෂයක් දුන්නයි ජනවරමේ අයිතිය ගෞරවය ආරක්ෂා කරලා දෙන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන බැඳී හිටිනවා. ඒ නිසා දැන් ක්‍රමානුකූලව ජනතාවට අවශ්‍ය සහනයන් ක්‍රමානුකූලව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මෑත කාලෙදී රාජ්‍ය නායකයෙක් කරපු ජව සම්පන්නම කතාවක් හැටියට මම මේ ජාති ඇමතීම දැක්කේ. මොකද ඒකෙදී අපි විශේෂයෙන්ම බැලුවා එතුමාගේ මේ රටේ මේ ආර්ථික කලමනාකරණය මෑත කාලේ ඇති කරන தත්ත්වය වගේම අනාගතයට කොයි ආකාරයෙන්ද පිවිසෙන්නේ කියලා. එනිසා රටේ ජාතික ආර්ථික මාර්ග සිටියමක් පිළිබඳව ප්‍රථම වතාවට ජනාධිපතිතුමා කිව්වා. ඒ නිසා 2048 ගැන සමහර අය විවිධ කතා කියනවා. 2048 කියන්නේ ඉලක්කයක්. ඒක රණදී වික්‍රමසිංහ ජනාධිපතිතුමාම
දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් නිසා මේ අහන්නේ. තමුන්නාන්සේගේ අදහස් මාර විදියට වෙනස් වෙලා තියෙනවා. රාජපක්ෂරත් එක්ක ඉන්නකොට රෙද්ද බැඳීම යදපු තමුන්නාන්සේ දැන් රනිල් වික්‍රමසිංහ ඉන්නකොට ටයි කෝට්ටුවට ඇවිල්ලා තියෙනවා. මේ ඇමතිකම නිසාද තානාන්තර නිසාද
අවසන් කරන්න ගනුමන්තුමා.
දේශපාලනික පරිවර්තනය කරගන්නේ
ගරු රාජ්‍යමන්තුමා ඔබතුමා
කතා කරා. තමුන්නාන්සේගේ හේතුව මේ
ඔබතුමා කතා කරා.
බලන්නකෝ ගරු සභාපතිතුමනි සජබෙට වෙලා තියෙන දේ. දැන් තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීතුමාට තියෙන අද බරපතලම ප්‍රශ්නේ තමයි ඇයි ශාන්ත බණ්ඩාර අද ටයි කෝට්ටේ ඇඳලා ආවේ කියලා. මම ටයි කෝට්ටේ ඇඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම මේ රට නියෝජනය කරපු ක්‍රීඩකෙක්. ඒ නිසා මට හිතුණ දවස්වලට ජාතික ඇඳුම අඳිනවා, යුරෝපීය ඇඳුම අඳිනවා හිතමු දවස්වලට. ඒ නිසා ඔව ප්‍රශ්නයක් කරගන්න එපා. ඊට වඩා ප්‍රශ්න තියෙනවා මන්ත්‍රීතුමා කතා කරන්න. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි එනිසාද විශේෂයෙන්ම ඒ ක්‍රමානුකූලව මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒකෙදී අපි දන්නවා 2048 වෙනකන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමහර විට ඉන්න පුළුවන්, සමහරට නැති වෙන්නත් පුළුවන්, සමහරට ජනාධිපති උදුරේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි එතුමා සැලැස්මක් හදනවා මෙන්න මේ මාර්ගය යන්න කියලා. ඔබතුමාලා ඊළඟ ජනාධිපති පත් කරත්, වෙන පක්ෂක ජනාධිපති කෙනෙක් පත් කරත්, අපිම ජනාධිපති පත් කරත් මෙන්න මේ රෝඩ් මැප් එකේ යන්න කියන ආරාධනය කරන්නේ. එහෙම ගියපු රටවල් තමයි දිනු වෙලා තියෙන්නේ. අපි හැමදාම ජාතික ප්‍රතිපත්ති කෝ කියලා කෑ ගහනවා. ඒ නිසා සිස්ටම් චේන්ජ් කරන්න හදද්දි, ජාතික ප්‍රතිපත්ති හදන්න හදද්දි, ජාතික ප්‍රතිපත්ති ඕනෑ කියලා මේ පාර්ලිමේන්තුවට යෝජනා ගෙනාපු මන්ත්‍රීවරු පවා ඒකට විරුද්ධයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම විපක්ෂයේ බලාපොරොත්තු වෙලා හිටියේ ජන ජීවිතයේ අවුල් වෙයි, අවසන් කර දෙන්න ජන ජීවිතයේ අවුල් වෙයි, ජනතාවට පීඩනය වැඩි වෙයි, මිනිස්සුන්ට කණ්ඩ නැති වෙයි. ගිය අවුරුද්ද කිව්වා මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකොට සාගතයක් ඇති වෙලා 10,000ක් කණ්ඩ නැතුව මැරෙනවා කියලා. හැබැයි ආණ්ඩුව එහෙම වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා මේ පැහැදිලි ආර්ථික වැඩපිළිවෙලට තමුන්නාන්සේලා සියලු දෙනාගේම දායකත්වය දෙන්න. මේ ටික කාලෙදී සංචාරකයක පැමිණීම වැඩි. ඇයි ඒ? මේ ටික කාලෙදී ජනතාව ඒකදාශි කරගන්න බැරි වුණා උද්ඝෝෂණ වලට. ඒ නිසා ඔබතුමාලා මොනවත් කරන්න එපා. මේ කකුලෙන් අදින වැඩපිළිවෙල නවත්තන්න උද්ඝෝෂණ ජනතාව එලියට ඇදලා අනවශ්‍ය රටේ කලබලයක් ඇති නොකර ඉන්නක විතරක් ඇති විපක්ෂයේ ආණ්ඩුවට දෙන සහයෝගය ඇටියර මේ රට ගොඩනගන වැඩපිළිවෙලේ කාර්යභාරය අපි සියලු දෙනාම එකට එකතු වෙලා කරනවා කියන එක මතක් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ඔනරබල් උදය ගම්මන්පිල.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පසුගියදා ජාතිය අමතමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බවයි. 2048 වසර වෙන විට ජනාධිපතිතුමාට වයස අවුරුදු 99යි, මගේ වයස අවුරුදු 78යි. බොහෝ වෙලාවට 2048 දී මේ රට සංවර්ධිත රටක් වෙනවද නැද්ද කියන එක බලාගන්න එතුමත් මමත් දෙන්නම ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත දැනගත හැකි එකම ක්‍රමය වන්නේ ජනාධිපතිතුමාගේ අතීත කෙරුවාව දිසා දිහා පොඩ්ඩක් බලන එකයි. එතුමා සීන විකිණීමටත් දැන් අවුරුදු 31ක් පරණයි. 1992 දී කර්මාන්ත අමාත්‍යවරයා විදිහට එතුමා ප්‍රකාශ කරනවා වසර 2000 වෙන විට ශ්‍රී ලංකාව කාර්මික රටක් බවට පත් කරනවා කියලා. එතුමා පාවිච්චි කළ වචනේ වුණේ නියර්ලි ඉන්ඩස්ට්‍රියලයිස් කන්ට්‍රි NIC විදිහට. 2001 දී එතුමා කිව්වා දින 100ෙන් අලුත් රටක් හදනවා කියලා. 2002 දී එතුමා කිව්වා මේ තමයි ශ්‍රී ලංකාවට සාමය උදා වෙන වසර කියලා. 2015 දී එතුමා කිව්වා 2030 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් වෙනවා කියලා. හැබැයි 2015යි 2019යි කියන වසර හතර ඇතුළත එතුමා තව තවත් ප්‍රතිපත්ති ප්‍රකාශ තුනක් ඉදිරිපත් කරමින් එතුමාගේ ඉලක්ක, එතුමාගේ වැඩපිළිවෙල නිරන්තරයෙන්ම වෙනස් කිරීමට ලක් කළා. දැන් මේ කියන දිනවකවානු බෝමයක් පහු වෙලා නැත්තම් පහු වෙන්න ඔන්න මෙන්න මේ එකක්වත් සැබෑ වෙලා නැහැ. ඇත්තෙන්ම එතුමා ඉදිරිපත් කරපු මේ වැඩසටහන් සියල්ලම අද පුස්තකාලවලට වල දක්නට ලැබෙන්නේ සුරංගනා කතා පොත් තියෙන තැන්වලයි මේ එතුමාගේ වැඩසටහන් තබලා තියෙන්නේ. එතුමාගේ මේ වර්තමාන වැඩපිළිවෙලේ සිවිවිධ වැඩපිළිවෙලක් දැක්වෙනවා. සිවවන කාරණේ තමයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය. අප්‍රේල් 3 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වලා පිවිතුරු හෙළරුමය කොන්දේසි 5ක් යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ආණ්ඩුවට සහාය පළ කරා. ඇයි අපි එහෙම කළේ? මම ඇමතිවරයෙකු ලෙස, උපදේශකවරයෙකු ලෙස, සභාපතිවරයෙකු ලෙස දීර්ඝ කාලයක් රාජ්‍ය ව්‍යවසායන් එක්ක ගනුදෙනු කළා තියෙනවා. මේ ගනුදෙනුවේ මගේ තිත්ත අත්දැකීම තමයි අපිට මේ තිත්ත ඇත්ත අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද රාජ ආයතනවල සිද්ධ වෙන්නේ ඇමතිවරයාගේ සිට කම්කරුවා දක්වා සියලුම දෙනා බලන්නේ ආයතනයෙන් මට දෙයක් කළ ලබවාසියක් ලබා ගන්නේ කෙසේද මිස ආයතනය දියුණු කරන්නේ කෙසේද කියන එක නෙවෙයි. හැබැයි පෞද්ගලිකාංශයේදී පෞද්ගලිකාංශයේ ව්‍යාපාර හිමිකරුවාගේ දියුණුවයි ආයතනයේ දියුණුවයි කියන දෙකම එකයි. ඒ වගේම දේශපාලන බලපෑම් නිසා රාජ්‍ය ව්‍යවසායකයන්ට බඳවගන්නේ දක්ෂයා නෙවෙයි පාක්ෂිකයා. දක්ෂයා පෞද්ගලිකාංශයට යනවා, පාක්ෂිකයා රාජ්‍ය ව්‍යවසාය තුලට එනවා. ඒ නිසාම රාජ්‍ය ව්‍යවසාය තුල පාක්ෂිකයන් විසින් ගන්න තීන්දුව වලින් දක්ෂයන්ගේ තීන්දුව ගන්න පෞද්ගලිකාංශයත් එක්ක තරඟකාරීව පවතින බැරි වෙලා තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න හැමෝම කතා කරන කාරණයක් තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මිලදී ගැනීම ක්‍රියාවලිය. ඒක අන්ත දූෂිතයි. බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකාංශ මිලදී ගන්නේ තමන්ට අවශ්‍ය ප්‍රවෘතියෙන් තිබෙන භාණ්ඩය අඩුම විලට ඉදිරිපත් කරන සැපියුම් කරුවාගේ. ආණ්ඩුවේ ආයතනවල බොහෝ විට සිද්ධ වෙන්නේ වැඩිම කොමිස් කුට්ටිය ඉදිරිපත් කරන ආයතනයට තමයි ඒ සැපියුමේ අවස්ථාව ලබා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඉතාම අවාසනාවන්ත විදියට සමහර දැවැන්ත රාජ්‍ය ව්‍යවසායන් ඇතුලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පාලනයට සමාන්තරව වෘත්තීය සමිති සමාන්තර වෙනම පාලනයක් කරගෙන යනවා. මෙන්න මේ කියන කාරණා නිසා කොන්දේසි 5කට යටත්ව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයට අපි ආණ්ඩුවට සහාය පළ කරා. පළවෙනි කාරණේ උනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ පෞද්ගලීකරණය පිළිබඳ යුග තුනක් තියෙනවා. 89 සිට 94 93 දක්වා ප්‍රේමදාසී යුගය, 94 සිට 2001 දක්වා චන්ද්‍රිකා යුගය, 2001 සිට 2004 දක්වා රනිල් යුගය. මේ යුග තුනේම පෞද්ගලීකරණය පිළිබඳ සමාජයේ තියෙන ප්‍රබලම චෝදනාව තමයි ලොකු ලොකු කොමිස් කුට්ටි ලබාගෙන තුට්ටු දෙකට රාජ්‍ය ආයතන විකුණලා දැම්ම කියන එක. මේ ක්‍රියාවලිය අතිශයින්ම දූෂිතයි කියන එක. ඒ නිසාම අපි යෝජනා කළා මේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක අධීක්ෂණයට සිද්ධ විය යුතුයි කියලා. මුලින්ම රාජ්‍ය ආයතනයේ වෙළඳපොළ වටිනාකම් පිළිබඳ තක්සේරුවක් ගන්න ඕනි. ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ නීත්‍යානුකූලව විනිවිදභාවයෙන් මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණු බවට විගණකාධිපතිගේ වාර්තාවක් මේ කමිටුවට ඉදිරිපත් කරන්න ඕනි කියලා. එහෙම කමිටුවක් පත් කළා නැහැ. එහෙම විනිවිද පෙන්න ක්‍රියාවලියක් ඇති කරලා නැහැ. ඒකෙන් කියන්නේ මේ ආණ්ඩුවටත් වෙන ආණ්ඩුව වගේම දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුත් පෞද්ගලීකරණ ක්‍රියාවලියක් කිරීමේ උවමනාවක් නැති බවයි ආණ්ඩුව මේ විනිවිද ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ. ඊළඟ අපි යෝජනා කරා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් ලෙස සූරා කෑම රජ යන විකුණන්නාගේ වෙළඳපොළ බීවීම වැළැක්වීමට නම් හොඳ නියාමන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි කියලා, අවශ්‍ය නියාමන අධිකාරියන් බිහි කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වා කිසිම අවධානයක් යොමු කළා නැහැ. තුන්වෙනුව අපි කිව්වා මව්බිමේ සතුරන් අතට මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයේදී පත්වෙන එක වළක්වන්න. ඒක ඇමරිකාව පවා ඉතාම සංවේදීව බලන කාරණයක්. ආණ්ඩුව විසින් පෞද්ගලීකරණය පිළිබඳ කොන්දේසි මාලාවක් රට හමුවේ තැබිය යුතුයි කියලා. මේ ගැනත් ආණ්ඩුවේ අවධානය යොමු වෙලා නැහැ. අපේ ටෙලිකොම් පෞද්ගලීකරණයේදී මේ කාරණය පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශිකාරක සභාව මතු කරපු කාරණා පිළිබඳ පවා ආණ්ඩුව අවධානයක් යොමු කරන්න සූදානමක් නැති බව ලිඛිතව ආණ්ඩුව ප්‍රකාශ කළා ඉවරයි. ඒ වගේම
ඔනරබල් එම්පී, you have 2 more minutes.
පස්වෙනි අපේ කොන්දේසිය තමයි උපාය මාර්ගික ව්‍යවසායන් ආණ්ඩුව විසින් රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය ලෙස පවත්වා ගත යුතුයි කියලා. නමුත් මේ කොන්දේසි පාට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නැත්තේ පෞද්ගලීකරණයේ විනිවිද භාවයෙන් කරනවා වෙනුවට පරණ පාරේ ගමන් කරමින් දේශපාලකයන් සහ නිලධාරීන් කොමිස් කුට්ටිය උපේන අවස්ථාවක් බවට මේ පෞද්ගලීකරණය පත් කරගෙන කියන එකයි. මේ ක්‍රියාවලිය නිසා අවසානයේදී සිදුවෙන්නේ රාජ්‍ය දේපල සුරකිමු කියන සටන් පාටයට වටිනාකමක් ලබා දීලා මේ රාජ්‍ය ව්‍යවසායන්ගේ අකාර්යක්ෂමතාවයේ බර ඊළඟ පරම්පරාවටත් බාර දෙන එකයි කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම එතුමා යෝජනා කරන වැඩපිළිවෙල තුල තියෙන්නේ රට සංවර්ධිත රටක් කරා ගෙන යන වැඩපිළිවෙලක් නෙවෙයි, රට අඳුරෙන් අඳුරට ගෙන යන වැඩපිළිවෙලක්. ලංකාවට 2048 දී වෙන ඉරණම තේරුම් ගන්න නම් 1983 දී ආජෙන්ටිනාවේ මොකද වුනේ, දැන් ආජෙන්ටිනාවට මොකද වෙලා තියෙන්නේ කියලා අපිට සොයා බලන්න වෙනවා. අපි 2022 දී මූණ දුන්නු ආර්ථික අර්බුදය, ආජෙන්ටිනාව මූණ දුන්නේ 1983 දී. මොකද්ද මේ අයගේ විසඳුම? තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා තව තවත් ණය ගන්න එකයි විසඳුම වුනේ. අද අවුරුදු 40කට පස්සේ ගරු මුලාසන ආරුවේ මන්ත්‍රීතුමනි, අදත් ඒ ආර්ථික අර්බුදයේ ආජෙන්ටිනාවේ විදිහටම ඉන්නවා. නමුත් දේශීය ආර්ථිකය සවිමත් කරන, අපනයන වෙළඳපොළ සවිමත් කරන විසඳුම් සඳහා ගියා 1979 දී එක්සත් රාජධානිය, 1991 ඉන්දියාව, 1998 රුසියාව. මේ රටවල් අද ලෝකයේ බැබළෙන බලවතුන් බවට පත් වෙලා තියෙනවා. එනිසා අපි ආණ්ඩුවට ආරාධනා කරන්නේ, මේකම අවසන් කරන මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි ආණ්ඩුවට ආරාධනා කරන්නේ ආජෙන්ටිනාව වසර 40ක් පුරා ගමන් කළ ඒ අඳුරු මාවතේම අපේ ආදරණීය මව්බිම ගෙන යනවා වෙනුවට ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව මේ ණය අර්බුදයෙන් ගොඩ යන්න අනුගමනය කළ සාර්ථක වැඩපිළිවෙළ දිස් අවධානය යොමු කළා. අපේ මව්බිම අඳුරෙන් ආලෝකයට ගෙන යන්න කටයුතු කරන්න කියන ආරාධනාව ආණ්ඩුවට කරමින් මම නියඳ වෙනවා.
බොහොම ස්තුතියි. ඔනරබල් මදුර විතානගේ.
ගරු සභාපතිතුමනි, බොහොම ස්තුතියි වෙලාව ලබා දුන්නට. මට වෙලාව කොච්චර ලබා දීලා දෙනවද සභාපතිතුමා? මගේ වෙලාව සභාපතිතුමාට වෙලාව කොච්චරද?
14 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතිකරු ජනාධිපතිතුමා විසින් පසුගියදා ජාතිය අමතක කළ නද කතාව සම්බන්ධයෙන්. ඇත්තටම මම මුලින්ම කියන්න ඕන, අපිට අනාගතයේ අමතන් ජාතිය අමතන්න අවස්ථාවක් නැති වෙයි, ජාතියක් නැති වෙයි. මොකද මේ යන විදියට ගියොත්, මොකද අද උදෑසන අපි බැලුවාට පස්සේ ප්‍රවෘත්ති පත්‍ර එම නැත්තම් අපේ ජංගම දුරකථනයට එන්නේ මනුෂ්‍ය ඝාතන, එහෙම නැත්නම් දරුවන්ව ඝාතනය කිරීම, එහෙම නැත්නම් යම් යම් ස්ත්‍රී දූෂණ, ඒ වගේ මේ වන විට ඉතාමත්ම බරපතල ලෙස රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටලා තියෙනවා. විශේෂයෙන්ම රටක ජාතික ආරක්ෂාව බිඳ වැටිච්ච තැන තමයි රටේ ආර්ථිකය වැටෙන්න පටන් ගන්නෙ. මොකද රටක ආර්ථිකය ඉහළට යන්න නම් අනිවාර්යයෙන් ඒ රටේ ජාතික ආරක්ෂාව ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක්. අපි දැක්ක දෙයක් තමයි, අපි දැක්ක ඊයේ මේ ගරු පාර්ලිමේන්තු සභාවේ මතු වුණා, සමහර රට ආරක්ෂා කරන්න ඕන ඉන්න ආරක්ෂක නිලධාරීන් තමන් ආරක්ෂා වෙන්න පරිවාර රථ දාගෙන තමන්ට ආරක්ෂාව දාගෙන යනවා කියන එක. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා, ඔබතුමාට ඉදිරියටත් මේ රට ආරක්ෂා කරගන්න නම්, ජාතිය ආරක්ෂා කරගන්න නම්, මේ රට ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂක බලධාරීන් තමන්ගේ යුතුකම් වගකීම් හරියට ඉෂ්ට කරනවාද කියලා බලලා, එහෙම කෙරෙන්නේ නැති පිරිසක් ඉන්නවා උන් වෙනුවට කරන්න පුළුවන් මිනිස්සු පිරිසක් පත් කරගන්න එක. මොකද පසුගිය මාසයේ බැලුවට පස්සේ මේ රටේ ජාතික ආර්ථිකයට ඍජුව බලපාන විදියට රටේ ආරක්ෂාව බිඳ වැටලා තියෙනවා. අද මේ රට ඉතාම අනාරක්ෂිත රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ රට අද අන්ත දූෂිත තැනකට දූෂිත දර්ශකයේ 101 වෙනි ස්ථානයේ තියෙන්නේ. එහෙමනම් මුලින්ම තමන්ගේ ආරක්ෂාව තියාගෙන පරිවාර රට පිරිවරාගෙන තමන්ගේ ආරක්ෂාව තර කරගන්න ආරක්ෂක නිලධාරීන්ට උපදේශයක් දෙන්න ජනාධිපතිතුමනි, ඔවුන්ගේ ආරක්ෂාවට පෙර රටේ ආරක්ෂාව, රටේ මහ ජනතාවගේ ආරක්ෂාව බලන්න කියලා. ඉතින් ඒක නිසා ඒ ගැන විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම අපිට විවේචනය කරන හරිම ලේසි අපි දැක්කාද උදෑසන සිට බොහෝ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ඉතාමත් දැඩි විවේචන ඉල්ල කරා. නමුත් අපි දැක්කා 2022 වර්ෂය ඉතාමත් තීරණාත්මක සහ අවාසනාවන්ත වර්ෂයක් බවට පත් වුණා. මේ රටට දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආරක්ෂාවාදීන් අන්තයට පිරිහෙච්ච බිඳ වැටිච්ච රාජ්‍යයක් තමයි අපි දැක්කේ 2022 වර්ෂයේ. ඒ අභියෝග මැද්දෙ තමයි ජනාධිපතිතුමා තමන්ගේ මේ ධූරය බාරගත්තේ ඉතාමත් අභියෝගාත්මක වෙලාවක. හැබැයි එතුමා බාරගත්තට පස්සේ මේ වන විට 2022 වර්ෂයේ ජූනි මාසයට සාපේක්ෂව 2023 වර්ෂයේ ජූනි මාසය ජනතාවට යම් කිසි මට්ටමක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්, තමන්ගේ සාමාන්‍ය දෛනික ජන ජීවිතය යම් කිසි මට්ටමකට ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි මේ අපිට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. එහෙමනම් අපිට ජාතියක් විදියට ඉතාමත් ලොකු වගකීමක් තියෙනවා. මම මේ මොහොතේ මෙමෙ ස්ථානට පැමිණියේ අද දවසේ කෝප් කමිටුවට ගිහිල්ලා. අද කෝප් කමිටුවේ කතා කරේ ලක්සතොස ගැන. ලක්සතොස ගැන කතා කරාට පස්සේ අද අපි දැක්ක කාරණාව තමයි මේ රටේ දේශපාලකයෝ යම් කිසි නිලධාරී කොට්ටාසයක්, සමස්ත නිලධාරීන් නෙමේ, එකතු වෙලා මේ රටේ මහජනතාවගේ බදු මුදල් අන්ත දූෂිත විදියට ඉතාමත් අවිචාරවත් ලෙස මේ ජනතාවගේ බදු මුදල් විනාශ කරන විදියක්. මොකද සතොස ආයතනය 2015 ගෙන රුපියල් බිලියන 6ක් වියදම් කරලා ගෙන ආපු සහල් සත්තුන්ට ගන්න පුළුවන් විදියට, එහෙම නැත්නම් සත්ව ආහාර විදියට පිටකොටුවට විකුණලා පිටකොටු වෙනවත වතාවක් ඒවා අරගෙන සාමාන්‍ය මනුෂ්‍ය පරිභෝජනයට යෙදීම පිළිබඳ ඒ විකිරණ වාර්තාවේ යම්කිසි කරුණු අනාවරණයක් වෙලා අද පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඒකමතික ඉල්ලීමක් කරා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් දවසක් කෝප් කමිටුවට වෙනම දවසක් ඉල්ලලා ඒ සම්බන්ධ විමර්ශනයක් කරන්න. හැබැයි අපිට තියෙන කනගාටුව තමයි එහෙම වෙලත් මේ සමස්ත රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ අධීක්ෂණ ආයතනය වෙන මුදල් අමාත්‍යාංශය මේ වන විටත් ඒ රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් වෙන යම් යම් දූෂණ, ඒ වගේම අකාර්යක්ෂමතාවය පිළිබඳ තමන්ගේ මැදිහත් ඉමිතාවන් දුර්වල තැනක තියෙන. ඉතින් මං හිතන්නේ අද අපි හැමදාම කතා කරන හැමදාම විවාද තියන්නේ අර අශ්වයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. අපි විවාද කරලා වැඩක් නැහැ. ප්‍රශ්න ඇති ඉවර වුණාට පස්සේ, නමුත් ප්‍රශ්න ඇති වෙන්න පෙර අපි පුරෝගතනය කරලා මේ දේවල් වලට මෙන්න මේ විසඳුම අවශ්‍යයි කියන එක තමයි අද අපේ වගකීම. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට දෙන පරම වගකීම තමයි ප්‍රතිපත්ති සම්පාදක විදියට ප්‍රතිපත්ති හදන එක. එහෙම නැතුව අද මේ පිරිහිච්ච තත්ත්වය ගැන හැමදාම කතා කරලා වැඩක් නැහැ. මොකද අපි දැක්ක 2022 වර්ෂය ගත්තොත් එහෙම අන්තිම සංස්කෘතිය පිරී වුණා. අම්මට තාත්තට වැඩිහිටියන්ට ගෞරව කරන්නේ නැති තැනට සමාජය පිරී වුණා. ඒ පිරිහීමේ ප්‍රතිඵල අද මුළු රටක් භුක්ති විඳිනවා. අද පාසල් වලින් අපිට ඉතාමත් කනගාටුදායක ප්‍රවෘත්ති ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම අද සමාජයෙන් ඉතාමත් අවාසනාවන්ත ඒ වගේම යම් යම් තොරතුරු අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මේ සියල්ලටම උත්තර දෙන්න පුළුවන් උත්තරීතර තමයි පාර්ලිමේන්තුව. නමුත් අපේ තියෙන අපිට අපි දැක්ක අවාසනාව තමයි පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට දවස ගෙවන්න උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් ආණ්ඩුවේ විපක්ෂයේ අඩපැය, විපක්ෂ නායකතුමාගේ අඩපැය, ආණ්ඩු පක්ෂයේ අඩපැය වගේ විවිධ ප්‍රශ්නයක් ඇහුවත් ප්‍රශ්නට යන්නේ කොහෙද මල්ලේපොල් උත්තර වෙන ඒවා. නමුත් අපිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදියට අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ද ගුණාත්මක ඒ වගේම යම්කිසි සාධනීය වැඩපිළිවෙලක්. ඒක නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමා එතුමාගේ කතාවේ යම් යම් ඉතාමත්ම වැදගත් කාරණා කීපයක් පිළිබඳ අවධාරණය කළා. ඒ වගේම එතුමා ඉතාමත්ම හොඳින් මේ පාර්ලිමේන්තුවට බලය දෙන තැනට අද පාර්ලිමේන්තුව ගැනලා තියෙන. මොකද විධායකයට තියෙන බලතල යම් කිසි ප්‍රමාණයක් අද පාර්ලිමේන්තුවට එතුමා ලබා දීලා තියෙන, විශේෂම ආංශික අධීක්ෂණ කාරක සභා හරහා, ඒ වගේම විවිධ තේරීම් කාරක සභා හරහා
සමාජයේ මතුවෙච්ච කාරණා, ඒවගේ රටේ ප්‍රතිපත්ති හදන්න ඕන පිළිබඳ කාරණා, ඒ වගේම අනාගතේ අපි කොහොමද මේ රට සකස් කළ යුතු මූලික සිද්ධාන්ත, ඒ ෆවුන්ඩේෂන් ප්‍රින්සිපල්ස් කොහොමද රටේ හදන්නේ කියන එක ගැන ඇත්තටම මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විශාල බලයක් දීලා තියෙනවා. මම විශ්වාස කරනවා ඒ අදහස් වලින්, ඒ මැදිහත් වීම තුලින් අනාගතයේදී අපේ රටට කඩිනමින් ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒකට. මොකද එතුමා මේ පාර්ලිමේන්තුව ගැන ලොකු විශ්වාසකින් වැඩ කරන්නේ. ඉතින් විධායක ජනාධිපතිවරයෙක් ඒ විදිහට පාර්ලිමේන්තුව ගැන විශාල විශ්වාසකින් වැඩ කිරීමත් ඇත්තටම අපිට ලොකු ගෞරවයක්, අපිට ලොකු ශක්තියක් ඒ ගැන. ඒ වගේම තමයි එතුමා අද ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් ඉතා සමාන අයිතිවාසිකම් දීලා තියෙනවා වැඩ කරන්න. මැදිහත්වෙනදී අපිට තියෙන කනගාටුව තමයි සමහර වෙලාවට ප්‍රවෘත්ති සාකච්ඡාවලදී, එහෙම නැත්නම් මේ සභා ගර්භයේදී කයකෝ ගැසුවට සමහර ඒ කමිටු වල ඉන්න සමාජික මන්ත්‍රීවරු අඩුම ගානේ කමිටු වලට ඇවිල්ලා තමන්ගේ මැදිහත් වීම, ප්‍රතිපත්ති සම්පාදක විදිහට තමන්ගේ මැදිහත් වීම වෙන්නේ නැති බවක් අපි දකිනවා. ඉතින් මොකද ඒක ඉතාමත්ම කනගාටුවට කාරණාවක්. අපි එළියේ බොරුවට මාධ්‍යට නිකන් සම්දර්ශන තියලා වැඩක් නැහැ. තමන්ට පාර්ලිමේන්තුවේ ලැබිලා තියෙන වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැත්නම්, මොකද පෞගේ කාලේ මේ මාධ්‍යට බලන්න පුළුවන් ඒ අදාළ මන්ත්‍රීවරු නියෝජනය කරන කමිටු වලට කී දවසක් ඇවිල්ලා තියෙනවද කියලා. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු කී දවසක් කමිටු වලට ඇවිල්ලා තමන්ගේ ඒ වගකීම ඉෂ්ට කරලා තියෙනවද කියලා. කෝප් කමිටුවට, කෝපා කමිටුවට, මුදල් කාරක සභාවට, ඒ වගේම අනිකුත් ඒ සිලෙක් කමිටි, ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභා, ඒ බොහෝ කාරක සභා වලට සමහර වෙලාවට විපක්ෂයේ මැදිහත් වීම සහභාගීත්වය ඉතාම දුර්වල තැනක තියෙනවා. ඉතින් මම මේක පොදුවේ විපක්ෂයට චෝදනා කරන්නේ, අද මහලොකෝට කෑකෝ ගැහුවට තමන්ගේ වෘත්තීයමය වශයෙන් ඒ මැදිහත් වීම ඉතාම දුර්වල තැනක තියෙන්නේ. ඉතින් ඒක ගැන මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද විශේෂයෙන්ම මාධ්‍ය මේ ගැන විශේෂයෙන්ම ස්වාබැලීමක් කරන්න කියන එකත් මම ඉල්ලන්නේ. මොකද ආණ්ඩු පක්ෂය වුණත් විපක්ෂය වුණත් තමන්ට ලැබිලා තියෙන වගකීම ඉෂ්ට කරනවද නැද්ද කියන එක. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ මොහොත වෙන විට අපි දැක්ක ප්‍රධානම තව කාරණාවක් තමයි අද රටේ ආර්ථික තත්ත්වය ඉතාමත්ම පල්ලෙහා මට්ටමකට වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද සමාජ සභාවේ මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි මේ පෞද්ගලිකීකරණය කියන එක. ඇත්තටම පෞද්ගලිකීකරණය කියන කාරණාව අද මේ සමාජය තුළ තදින් කතා වෙන ප්‍රධානම හේතුව තමයි දේශපාලඥයෝ සහ ඒ අදාළ ආයතනවල මෙහෙයුම් කටයුතු කරන වගකීතු විධායක නිලධාරීන් තමන්ගේ යුතුකම් වගකීම් මේ රට ඉෂ්ට නොකිරීමේ ප්‍රතිඵල විදියට සමස්තයක් රාජ්‍ය ව්‍යවසායකින් අද බරපතල ලෙස කඩාගෙන වැටලා තියෙනවා. එක එක දේශපාලකින් තමන්ට ඒ අදාළ වරම ලැබුණට පස්සේ තමන්ට හිතැඟි පරිදි තමන් අත්තරෝමතික විදියට මේ රාජ්‍ය ව්‍යවසායකන්න මැදිහත් වෙලා, ඒවැය කළමනාකාරීත්වයට මැදිහත් වෙලා ඒවා කඩාකප්පල් කප්පල් කරලා තිනවා. ඒ වගේම තමන්ගේ සිවිල් බලය, එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිරූපේ නංව ගන්න මේ රාජ්‍ය ව්‍යවසායන් තමන්ව අයුතු විදිහට පාවිච්චි කරලා තිනවා. ඒ දේශපාලඥය ඒ විදිහට හැසිරෙනකොට අදාළ නිලධාරිනුත් ටයිපොටි මාරු කරගෙන කොළපාට ටයිපටි, රතුපාටකට රතුපාට ටයිපටි, නිල්පාට කරගෙන ඒ අවිචාරවත් ඒ ගමනට සම්බන්ධ වෙනවා මිසක් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන බව පේන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම අද මේ රාජ්‍ය ව්‍යවසායකයන් අද අපි ආරක්ෂා කරගන්න යම්කිසි වැඩපිළිවෙලක් කරලා යුතුයි. මොකද හේතුව විශේෂයෙන්ම මේ පෞද්ගලිකකරණය කියලා සමස්ත රාජ්‍ය ව්‍යවසායකත්වය, එහෙම නැත්නම් රාජ්‍ය ආයතන දීල්කාරීන්ට, එහෙම නැත්නම් එක එක මුදලාලිලාට විකුණන ජාවාරමකට සම්බන්ධ නොවිය යුතුයි. එහෙම කළ නොයුතුයි. මොකද හේතුව අතීතයේදී අපිට මේ රාජ්‍ය ව්‍යවසාය මේ විදිහට කඩාවැටෙන ප්‍රධාන හේතුවක් තමයි ඒක. වර්තමානයේ ඒ தත්ත්වය උදා නොවන විදිහට අපි අපේ යුතුකම වගේම අපි අනිවාර්ය ඉෂ්ට කරන්න ඕනේ. මොකද අද අපිට ඩොලර් බිලියනයක් පිරවැටුම තියෙන දේශීය ව්‍යවසායකයෝ අපිට හදා ගන්න බැරි වීමේ ප්‍රතිඵල තමයි අද මේ අද භුක්ති විඳින එක. නිසා අද අපිට බිත්තර මාෆියාවට අද යට වෙන්න වෙලා තියෙනවා. අද සහල් මාෆියා ප්‍රජාවට යට වෙන්න වෙලා තියෙනවා. අපි හරි රටට ආදරය කරන විවසායක පිරිසක් අපිට හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම රටට ආදරය කරන නිලධාරීන් පිරිසක් අපිට හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට අද සමස්ත රටම අද ඉතාමම බලවත් ප්‍රපාතයකට වැටලා තියෙන ඉතින් මං හිතන්නේ අපි මෙන්න මේ සියල්ලටම කොපමණ නීති ගණාවක් වැඩක් නැහැ. කොපමණ රෙගියුලේෂන්ස් රෙගුලාසි නීති රීති ගණාවක් වැඩක් නැහැ. අපි අද මෙන්න මේ අපේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැත්නම් ඒ වගේම තමයි මම අවසාන අවතාවට විශේෂම කාරණාවක් ඉෂ්ට කතා කරන්න ඕන. අද රටේ නීතිය බරපතල ලෙස පිරියෙන්න වටන්න 2022 දී නීතිය ක්‍රියාත්මක කරන ඇතම් විනිශ්චයකාරවරු ඇතම් නීතිඥවරු ඉතාමත්ම අවිචාරවත් ලෙස කරපු මැදිහත් වීම හැසිරීම අද අද අපිට පේනවා ස්පන අපිට. මොකද අපරාධ චෝදනාවට ලක්වෙච්ච මිනිස්සුන්ට මල් මාලා දාලා අපරාධයකට අපරාධ කරපු මිනිස්සුන්ට රෑම් පිටින් ගිහිල්ලා නීති සහවක දීලා ඒ කරපු පෙළඹවීම නිසාද සමස්ත රාජ්‍යයේම නීතිය බලවත් ලෙස පිරීලා තියෙන හැබැයි අවාසනාව තමයි එදා පොළඹවලේ නීතිය කඩන්න උසිගැන්වට අද තනියෙන් උසාවි ගානේ යන්න සිද්ධ වෙලා තියෙනවා. අද සිරපත් ගන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ වුන් වෙනේ පෙනී සිටපු එක නීතිඥයෙක්වත් එක වෘත්තිකයෙක්වත් අද ඒ අයට නැහැ. ඉතින් ඒක නිසා ඒක නම් මම කැදවමින් නැවත වතාවක් මම අපේ මේ සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂපාත සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ අපි තර්ක කරනවට වඩා අපි වෘත්තියම වශයෙන් අපිට මහජනතාව දීපු මේ බලය සැබෑවටම රට වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි එකට එකතුලා මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙමු කියන එක බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Tushara Indunila, you have only 5 minutes.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. මම හිතන්නේ අද දවසේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා වෙන දිනය. මම විශේෂයෙන් ඔබතුමාට කියන්න කැමති ගරු ජනාධිපතිතුමා පදවි ප්‍රාප්ත වෙලා වසරක් වගේ කෙටි කාලයක් තුළ එතුමා ප්‍රසිද්ධ ඇමතූ අවස්ථාවන් 7ක් විතර තියෙනවා. විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා ජාතික ඇමතීම් හරහා එතුමා 7 වතාවක් විතර මේ වසරක කාල සීමාව තුළ එතුමා ජාතික ඇමතුව. හැබැයි මේ අමතපු හැම අවස්ථාවකම අපි දැක්කා බොහෝ විට ඒ ඇමතීම් වල විශාල පරස්පරයන් තිබුණා. දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මුලින් එතුමා අමතනකොට ඒ අදහස් ප්‍රකාශ කරනකොට කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න නැහැ කියලා තමයි එදා කිව්වේ. හැබැයි අද කියනවා ඒ ගැන තවම තීරණය කළා නැහැ, තවම ඒ ගැන හිතලා නැහැ. අර නැත කියන එක දැන් අද ආපහු මැද තැනකට වෙන්න තියෙනවා. ඊගාව අවස්ථාවේදී මේක කොතෙන්ද දික් වෙයිද කියන ප්‍රශ්න අපිට තියෙනවා. එතකොට රජයේ රැකියාවන් දැන් චක්‍රලේඛන මගින් තහනම් කළ තියෙනවා රජයේ රැකියාවන් ලබා දීම. හැබැයි අපි දැක්කා අර බහුකාර්ය සේවකයින් 35,000කට ස්ථිරපත් වීම ලබා දීලා දැන් ඒ බහුකාර්ය සේවකයන් 35,000ක් ස්ථිර කරනවා. හැබැයි මම දැන් මීට අවුරුදු 6-7ක ඉඳලා අර ඩෙංගු සහායකල හැටියට සේවයේ දෙන අහිංසක තරුණ තරුණියන් මේ වෙනකොට 1,000 හෝ 1,100ක් වගේ සුළු ප්‍රමාණයක් ඒ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනවත් නොහිතා මාසිකව රුපියල් 22,000ක පඩියකට අඩුම තරමේ දවසකට රුපියල් 750ක දීමනාවක්වත් නැතුව ඒ අය අවුරුදු 6-7ක ඉඳලා ඒ තමන්ගේ රාජකාරිය කරනවා. ඒ රාජකාරිය එහෙම කරද්දී මම දන්න මේ මීට වසර කීපයකට ඉස්සර වෙලා බොහොම මෑත කාලයේදී පත්වීම
ලබපු
ඔබතුමා කියන කාරණේ හරි. ඒක අපි පිළි අරගෙන ඉන්නවා. අපිත් ඒ තරුණයන්ගේ ප්‍රශ්නේ දන්නවා. මේ වෙනකොට රජය AI ස්ථිර කරන්න තීරණය කළා තියෙනවා.
ඒක තමයි. දැන් ඔබතුමාලට ඕක අර 35,000ත් එක්ක දාලා ඔය 1,100 ස්ථිර ගන්න තිබුණා. මොකද ඒගොල්ලෝ අවුරුදු 6-7ක ඉඳලා පරණ දිගු කාලයක් මේ අපහසුතාවයේ භුක්ති විඳින අය. එතකොට මේ වගේ පරස්පරතාවයන් එක්ක අපිට දකින්න ලැබෙන ප්‍රධානම දේ නම් තමයි මූලාසනයේ මන්ත්‍රීතුමනි අර බැසිල් රාජපක්ෂ මහත්තයා කියාපු දේ. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පෙරේදා කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා
අපිට පාරක බහලා යන්න එළියට බහලා දේශපාලනයක් කරන්න බැරුව හිටපු අපිට ආපහු පාරක බහලා යන්න එළියට බහලා දේශපාලනයක් කරන්න හැකි වාතාවරණේ පරිසරයේ රණවීර වික්‍රමසිංහ ජනාධිපතිවරයා හදලා දුන්නා කියන එක. මම හිතන්නේ ඒකම තමයි රණවීර වික්‍රමසිංහ මහත්තයා මේ අපේ රටට ඒ පාරට බහලා යන්න බැරුව හිටපු ඒ පොදු ජන එක්සත් පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම් වලට කරපු ලොකුම සේවය හැටියට අපි දකින්නේ. එතකොට දැන් අපි දැක්කා දැන් මේ ඊයේත් පෙරේදත් අපේ අහිංසක රෝගීන් දෙන්නෙක් මිය යනවා. දැන් මේ වෙනකොට සමහරුන්ගේ විශාල පිරිසකගේ ඇස් පේන්නේ නැහැ. බාල බෙහෙත් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනල්ලා. එතකොට හරිනම් මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා කෙහෙලිය රඹුකල්ල මහත්තයා හරිනම් ඉල්ලා අස් වෙන්න ඕනේ. හැබැයි ඒවා සේරම ෂේප් වෙන්න අද කෙහෙලිය රඹුකල්ල ඇමතිවරයා පොඩි සද්දයක් දානවා. මේ අපේ අමාත්‍යාංශ වලට හරියට ප්‍රතිපාදන නොලැබුණොත් අපිටත් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න වෙනවා කියලා අද කෙහෙලිය රඹුකල්ල සෞඛ්‍ය ඇමතිවරයා අද මෙතන පොඩි සද්දයක් දානවා. ඒ සද්දෙන් අර එතුමාට එරෙහිව බාල බේත් ගේනවට තුට්ටු දෙකේ බේත් ගනලා අපේ අහිංසක ජනතාව මරණයට පත් කරනවට, ඒ අයගේ ඇස් නොපෙනෙන්න ඒ අය ආබාධිත බවට පත් කරනවට ඇඟෙන් ගැලවෙන්න කෙහෙලිය රඹුකල්ල සෞඛ්‍ය ඇමතිවරයා ඒ විදිහේ උත්තරයක් දීලා ෂේප් වෙන්න බෑ කියන කාරණේ මම මේ අවස්ථාවේදී කියනවා. එතකොට ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි විකාශන අධිකාරි
අවසන් කරන්න විනාඩි දෙක.
ඔව් විකාශන අධිකාරි පනත ත්‍රස්ත විරෝධී පනත වගේ දේවල් ගෙනල්ලා එහෙම බඳලා තමයි මේ ආණ්ඩුව අද කරගෙන යන්න හදන්නේ. එතකොට ඒකම අපි දැක්කා. දැන් හෙට අනිද්දා ලබන සතිය වෙනකොට පොදු ජන එක්සත් පෙරමුණේ විශාල පිරිසකට කැබිනට් ඇමතිකම් දෙනවා. දැන් පහුගිය මාස පුරා බලාපොරොත්තු වෙලා හිටියේ මේ හර්ෂසිල්ල මහත්තයලා ඇතුළු සජබෙන් පළු ගැලවිලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නකම් තමයි බලාගෙන හිටියේ. එහෙම පළුවක් තියා අඩුමතරමේ පොත්තක්වත් යන්නේ නැති අවස්ථාවක අද පොදු ජන එක්සත් පෙරමුණේ කණ්ඩායමට ඇමතිකම් දෙනවා. ඉතින් ඒක මට කියන්න ඕන තමුන්නාන්සේටත් වැදගත් මටත් වැදගත් කතාවක්. මට තප්පර 30ක් දෙන්න. අර ජාත්‍යන්තර යෝගා දිනේ මේ සාන්ත බණ්ඩාර මහත්තයාත් ක්‍රීඩකයෝ අපි 225ටම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි රටේ ජනතාව බයින අපහාසයට උපහාසයට ලක්වලා ඉන්න අවස්ථාව. අපි දැක්ක ජාත්‍යන්තර යෝගාදිනයේදී මේ පාර්ලිමේන්තු ඉන්න මැති ඇමතිවරු ජනාධිපතිතුමත් ඇතුළු එතුමානම් කුඩේ හිරුවේ නෑ
කෙටි කරන්නේ
සමූහයක්. මට කියන්නම දෙන්න මේක අපි සියලු දෙනාගේ ආත්ම ගෞරවයට වැදගත් දෙයක්. ජාත්‍යන්තර යෝගාදිනයේදී මැති ඇමතිවරු ටිකක් ඒ පිට්ටනියට බැහැලා යෝගා අභ්‍යාසවල යෙදෙනවා. පිටිපස්සෙන් ආරක්ෂක නිලධාරීන් මට දෙන්න ඉඩ දෙන්න. පිටිපස්සෙන් ආරක්ෂක නිලධාරීන් අර මැති ඇමතිවරුන්ට කුඩ ළඟන ඉන්නවා. මොන විහිළුවක්ද? අපි සියලුම දෙනා මේ අපකීර්තියට පත්වලා ඉන්න අවස්ථාවේ එක අවුවක විනාඩි 10ක් 15ක් ඉන්න බැරි නම් මේ මිනිස්සුන්ට මේ ඇමතිවරුන්ට දෙයනේ පිට්ටනියකට මට ඉඩ දෙන්නකෝ මේ
දෙයනේ
පිට්ටනියකට බහලා ඉන්න බැරි නම් කරුණා කරලා බැරි දේ නොකර ඉන්න ඕනේ. වතුරට බහලා පීනන්න බැරි නම් බැරි දේ නොකර ඉන්න ඕනේ. පුළුවන් දේවල් කරන්න ඕනේ. ඒ නිසා අපි මේ 200 මේ 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 දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් මේ රට තුල සපයන විහිළු නිසා අපි 225ම අපතේ බවට පත් වෙනවා.
අවසන් කරන්න
දරුවනේ. ඒ නිසා මේ කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා බැරි දේවල් නොකර ඉන්න. Tamanට අවු එක විනාඩි 5ක් 10ක් ඉන්න බැරි නම් යන්න එපා.
අපි
දවසකට කිලෝමීටර් 7-8 ඇවිදින අය. ඉතින් ඒ නිසා අපිට මේ අවසන් කරන්න හොඳට පුරුදුයි.
අර
මේ සලෝ ලයිට් බොනික් වගේ ඉන්න කීප දෙනෙක් මේ
කරන බොහොම
වැඩ නිසා අපි විඳින්න කැමති නෑ. Tamun
Honorable Arshadi Silva
ගරු කොච්චලා තියනද?
5 minutes only 5 minutes 5 minutes.
යා 5 minutes තියෙන නිසා ඉක්මනටම පොයින්ට් එකට එන්නම්. මේ අද මං අහගෙනයි ගොඩක් කට්ටිය කතා කරනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්, IMF එකේ agreement එක සම්බන්ධයෙන්. මං දැක්ක නාලක ගොඩේව ගරු මන්ත්‍රීතුමත් කතා කරනවා. මම කැමති සභාගත කරන්න letter of intent. මේක මේ IMF එකේ ප්‍රධානියට ලියලා තියෙන්නේ, අස්සම් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුදල් ඇමති හැටියට සහ නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අධිපති හැටියට. ඒකේ මම වාක්‍ය දෙකක් කියවන්න කැමති. මේකේ තියෙනවා Dear Mrs. Georgieva, we also commit to restore Sri Lanka's public debt sustainability. The MEFP sets out a specific commitment in this regard. Kila meke kiyanne naya prativyuhagatha kirima sambandhen ape adahas mena mewai kiyala api liyala thiyena IMF ekata. දැන් සමහරව මෙතන පැටලවිලා තියෙනවා බොහෝ දෙනා කතා කරනකොට මම අහගෙන හිටියා මේ IMF එකෙන් කියලා තියෙනවා කියලා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත ගන්න කියලා. අත වශයෙන්ම IMF එකෙන් එහෙම දෙයක් කියලා නැහැ. IMF එක කියලා තියෙන්නේ මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්විය යුතුයි මොනවද කොහොමද කරන්න කියලා නැහැ. එතෙන්දී ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා සහ ඉදිරිපත් කළා තියෙන ඩොකියුමන්ට් එක මම සභාගත කරනවා මේක හෑන්ඩ්සාඩ් ගත කරනවා මොකද බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් දන්නේ නැති පාටයි රිසෝර්ට් ඉන්ටු පබ්ලික් ඩෙට් සස්ටේනබිලිටි කියලා we are also exploring options for domestic debt operation which is aimed at providing substantial liquidity relief to the government in line with the program parameters while preserving financial stability to avoid further eroding Sri Lanka's repayment capacity In this regard, we are concluding our preparatory work and plan to make an announcement on the coverage and parameters of the external and domestic debt operations before end of April 2023. එතකොට මේ ලියුම අස්සම් කරලා තියෙන්නේ මාර්තු මාසේ 6 වෙනිදා. එතකොට කවුරු මෙතන මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ පක්ෂයේ පුද්ගලයෝ මෙච්චර කල් කිව්වා කරන්නේ නැහැ කියලා. හැබැයි මේකේ අන්ඩර්ටේකින් එකක් අරගෙන තියෙනවා. මේකට IMF එකට දොස් කියලා වැඩක් නැහැ. මේ IMF මේ අන්ඩර්ටේකින් එක දීලා තියෙන්නේ ලංකාවේ. හරි. ඒක එක. ඒ නිසා මේ යම් කිසි විදියකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ කර යුතුම නම් ඒක කළ යුතු ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. හරි. හැබැයි මේක මේ අන්ඩර්ටේකින් එක දීලා තියෙන්නේ ආණ්ඩුව IMF එක නෙමෙයි. ඊළඟට දැන් හැමෝම කතා කරනවා මේ 2048 වෙනකොට ලංකාව දියුණු රටක් කරන්න ඕනේ කියන මේ කතාවනේ මේ ජනාධිපතිතුමා කිව්වා කියලා මේ අද අපි විවාද කරන්නේ මම කැමැති කරු සභාපතිතුමා ඔබතුමාගෙන් අහන්න අද ඉඳලා හරි 2048 වෙනකම් කොච්චර වේගයකින් රට වර්ධනය විය යුතුද මේ සංවර්ධන රටක් බවට පරිවර්තනය කරන්න මේ රට සංවර්ධිත අත වශයෙන්ම 2022 වෙනකොට අපේ දළ දේශීය නිෂ්පාදනය ඒක පුද්ගල ආදායම ඩොලර් 3474ට අඩු වෙලා තිබුණා 4000 ගානක ඉඳලා අත වශයෙන්ම ඒ කියන්නේ 2013 හරි අවුරුදු 9කට කලින් තිබිච්ච ප්‍රමාණයට රට වැටිලා තියෙනවා අවුරුදු 9ක් පස්සට ගෙනහිලා තියෙනවා මේ කෝටාබේ රාජපක්ෂ රජයේ මෙතන මහා ලුකුවට දැන් මේ
කතා ඔනරබල් මෙම්බර් යු හැව් 1 මෝ මිනිට්
හරි මේ 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 රට ඇදලා දාලා තියෙනවා පිටිපස්සට එතකොට 2028 2048 වෙනකොට අපිට ඩොලර් 13205ක ඒක පුද්ගල ආදායමක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒක ලබා ගන්න යම් යම් අපිට උපකල්පන කරන්න සිද්ධ වෙනවා. එහෙම කරාම උදාහරණයක් හැටියට IMF එක කියලා තියෙන විදිහට 2026 වෙනකොටත් අපේ ආර්ථික වර්ධනයේ වේගය වෙන්නේ 3%. ඊළඟට රුපියලේ අගයට කුමක් වෙයිද? ලංකාවේ ජනගහණයට කුමක් වෙයිද? මේ ඔක්කොම එස්ටිමේට්ස් තියෙනවා මේ එස්ටිමේට්ස් වලට අනුව ලංකාවේ ජනගහණය 2048 වෙනකොට මිලියන 23.06ක් වෙනවා රුපියලේ අගේ කුමක් වෙයිද 2048 වෙනකොට මේක නොයෙකුත් විදියට අපිට ගාන හදන්න පුළුවන් ගිය අවුරුද්දේ විශාල ලෙස රුපියල ප්‍රමාණ වුණා අපි ඒක වන් ටයිම් ඉෆෙක්ට් එකක් හැටියට අපිට පුළුවන් ස්ටැටිස්ටිකල් මොඩල් කරලා අරීම එකක් කළ එක අයින් කරන්න එහෙම කරලා අපි 2048 වෙනකන් ගාන හැදුවොත් 2048 වෙනකොට ඩොලරේ අගය රුපියල් 1385ක් බමණපත් වෙනවා හරි මේක අපිට තර්ක කරන්න පුළුවන් නමුත් කවුරු හරි මේ ගාන හදන්න ඕන ඉවර කරන ගාන හදන්න ඕන එතකොට population එක මිලියන 23.1යි රුපියලේ යගේ ඩොලරයට සාපේක්ෂව 1385යි. එහෙම වුණොත් එහෙම IMF එක ඉදිරිපත් කරලා තියෙන ඇස්තමේන්තුත් එක්ක බැලුවොත් එහෙම අපිට 106ක ප්‍රමණ වේගයකින් 6.5ක පමණ වේගයකින් අපිට රට හැම අවුරුද්දම වර්ධනය කරන්න
අවසන් කරන
106.5ක. ඉතින් ඒ නිසා අපිට මේ ගණන් කියනකොට මෙතන ඇවිල්ලා විවාද කරනකොට අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ 106.5ක වේගයකින් හැම අවුරුද්දක්ම අවුරුද්දක් පාසා අවුරුද්දක් ඊළඟ අවුරුදු 26ම සංවර්ධනය කරේ නැත්නම් අපිට ওই ඉලක්කයට යන්න කිසිම හැකියාවක් නැහැ. වෙලා නැති නිසා මේ ගැන විනාඩි 5කින් මොනවා කතා කරන්නද ගරු මන්ත්‍රීතුමා? මීට වඩා පොඩ්ඩක් අපිට වෙලාව තියෙන්න බෑ කතා කරන්න.
ස්තුතියි.